සම්මා සම්බුදු සරණයි. සමට සුබ දින සහ සුබ නවතරක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් අපි ඊට පෙරඳුන් පරිදි අද ධර්ම දේශනා සඳහා අපි ආරාධනය පිළිගෙන දේශනා පවත්වා ඒ සමගම සාකච්ඡාවක් මෙහෙයවීමට බලාපොරොත්තු සිටින්නේ මැලේසියාවේ කුවාලාලුම්පුර් නගරයේ ස්ප්‍රික්ෆීල්ඩ්හි බෞද්ධ මහාවිහාරයේ වැඩ සිටින අතිගරු පූජ්‍ය ආචාර්ය මඩවල පුන්නජී මාහිමිපාණන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේට ඉතාමත්ම ගෞරවාන්විත සහ නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා උන්වහන්සේගේ අගනා ධර්ම දේශනය ආරම්භ කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්ස.
අද අලුත් අවුරුද්ද දවස, ඒ නිසා සියලු දෙනාටම වාසනාවන්ත දියුණු ජීවිතයේ දියුණු වන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතර අපේ මාතෘකාව හැටියට අද තියෙන්නේ මේ බුද්ධ ධර්මය සංස්කෘතියක්ද ශිෂ්ටාචාරයක්ද කියන ප්‍රශ්නය. අපි සමහර විට බුද්ධ ධර්මය සංස්කෘතියක් කියලා සමහර අය කල්පනා කරනවා. විශ්වවිද්‍යාල වුණත් මේක තරමකට පැටලවිලා තියෙනවා. සමහර වෙලාවට බුද්ධ ධර්මයේ සංස්කෘතියක් හැටියට ගණන් ගැනීමවා. සමහර වෙලාවට බුද්ධ ධර්මය ශිෂ්ටාචාරයක් හැටියට ගණන්. මේ කාරණය ඉතාම වැදගත් කාරණයක්. මොකද අපි සංස්කෘතියක් හැටියට කල්පනා කරුවොත් බුද්ධ ධර්මය නිසා කරදර ඇති වෙනවා. මොකද වෙන සංස්කෘති සමග ගැටෙන්න පටන් ගන්නවා. බුද්ධ ධර්මයේ සංස්කෘතියක් හැටියට ගත්තොත් මේ අපේ සංස්කෘතිය, මේ පිට අයගේ සංස්කෘතිය කියලා අපි ගැටෙනවා. නමුත් මේ ශිෂ්ටාචාරය කියන එක වෙනස් කරන මිනිස්සු ශිෂ්ට වෙනකොට අනිත් මිනිස්සු සමග එක් වෙනවා. මේ සංස්කෘතියෙන් වෙන් කිරීමක් ඇති වෙනවා. එන්ට යුද්ධ වුණත් ඇති වෙන්න පුළුවන්. එක සංස්කෘතියක් තව සංස්කෘතියක් සමග යුද්ධ කරන්න පටන් ගන්නවා. අපේ ලංකාවේ කරදර ඇති වෙලා තියෙන්නේ මේ සංස්කෘතිය නිසායි. සංස්කෘති කීපයක්ම ලංකාවේ පවතිනවා. ඒ මොකද සමහර මේ බෞද්ධ සංස්කෘතිය කියයි, සමහර හින්දු සංස්කෘතිය කියයි, සමහර මුස්ලිම් සංස්කෘතිය කියයි, සමහර ක්‍රිස්තියානු සංස්කෘතිය කියයි. ඉතින් මේ විදිහේ නොයෙක් සංස්කෘති වෙන්වෙන්ට පටන් ගත්තකම මේ රටේ සාමය නැති වෙනවා. නමුත් අපේ මේක ශිෂ්ටාචාරයක් හැටියට අපි ගත්තොත් ඒ සංස්කෘති ගැන කල්පනාව අමතක කරලා අපි එක්ගහු වෙලා දියුණු වෙන්න බලමු. මේ දියුණු වීමට ආධාරයක් තමයි මේ ශිෂ්ටාචාරයක් හැටියට දැකීම. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපි කල්පනා කරලා බැලුවොත් මේ ධර්මය කියන එක බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දෙයක්. මේක කලින් තිබුණු මේ ඉන්දියාවේ තිබුණු සංස්කෘතිය එක්ක ඇති වුණු දෙයක් නෙවෙයි. ඉන්දියාවේ තිබුණු සංස්කෘතිය බ්‍රාහ්මණයින්ගේ සංස්කෘතිය, ජෛනයින්ගේ සංස්කෘතිය, වෙන වෙන ආගම්වල සංස්කෘතිය හැටියට සංස්කෘති කලවමක් තිබුණේ. ඒ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතෑරල යන කොටත් මේ සංස්කෘතියක එල්ල නෙමෙයි ගියේ. මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනකොට මේ කිසිම කෙනෙකුගේ අදහස් අනුගමනය කිරීමක් හැටියට නෙමෙයි කරන්නේ. තනියම මේ ලෝක ස්වභාවය දිහා බලනවා. දැන් හතර පෙර නිමිති කියලා නිමිති හතරක් දැක්කා. ජරාවට පත් වෙච්ච පුද්ගලයෙකුත්, ව්‍යාධියට පත් වෙච්ච පුද්ගලයෙකුත්, මරණයට පත් වෙච්ච පුද්ගලයෙකුත් දැක්කලා මේ ලෝක ස්වභාවය දැක්කේ. ඒ මොකද මේ ලෝකේ ඉපදුණු හැම කෙනෙක්ම ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඒක දැකලා කල්පනා කළේ මේක මේ එක පුද්ගලයෙකුට වෙන දෙයක් නෙවෙයි, හැම මිනිස්සෙකුටම වෙන සිද්ධිය. කුඩා කාලයේදීම මැරුණේ නැත්තම් ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා, මරණයට පත් වෙනවා. මරණය කියන එක වයසට ගිහින් වෙන එක පමණක් නෙමෙයි, පොඩි කාලේ වුණත් ඉපදුන හැටියෙම ළමෙක් මැරෙන්න පුළුවන්. ඉපදෙන්නත් ඉස්සෙල්ලා මව්කුසේදී මැරෙන්න පුළුවන්. මරණය කියන එක ඕනම වෙලාවක පිරෙන්න පුළුවන් දෙයක්. නමුත් වැඩි කාලයක් ජීවත් වෙනවා නම් ඒ ජරාවටපත් වෙනවා, ලිඩ හැදෙනවා, මැරෙනවා. මේ ලෝක ස්වභාවය දැකලා කල්පනා කළේ මේක මේ මිනිස්සුන් විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ, තිරිසනුන්ටත් සිද්ධ වෙන්නේ. තිරිසනුන්ටයි මිනිස්සුන් විතරකුත් නෙමෙයි, මේ ගස්කොළන්වලටත් සිද්ධ වෙන දෙයක්. එහෙම විතරක් නෙවෙයි, මේ පණ නැති දේවල් වලටත් සිද්ධ වෙන දෙයක්. පණ නැති දේවල් දිරලා යනවා, ඒ වගේම නොයෙක් නොයෙක් ලෙඩ හැදෙනවා, ඒ වගේම විනාශ වෙලා මැරෙනවා. මේ ලෝකේ සිටින උද්දීන්ද, මිනිස්සුන්ද, තිරිසන්වුන්ද, ගස්කොළන්වලට අන නැති දේවල් වලට එහෙම පමණකුත් නෙමෙයි, මුළු මහ පොළොවත් විනාශ වෙනවා, ඉර හඳ පවා විනාශ වෙනවා. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ජරා, ව්‍යාධි, මරණය කියන දේවල් සිද්ධ වෙනවා. ඒ ලෝක ස්වභාවය දැකලා කල්පනා කළේ මේ සාමාන්‍ය මිනිස්සු ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා. නමුත් ඒ ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙන දේවල් පස්සෙම තමයි ගමන් කරන්නේ. ඒවට ඇලෙනවා. ඒවට ඇලීමෙන් අන්තිමට ඒවා ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වුණාම අඬනවා, වැළපෙනවා, ශෝක වෙනවා. ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙමින් ඒවාම පස්සේ ගමන් කරනවා. ඒක වැරදි කියන එක අවබෝධ වුණා. ඒ වගේම සතරවෙනි පෙර නිමිත්ත දක්නකොට දැක්කේ මොකද්ද? මේ ගිහිගේ අතරන තපස් රකින්ද ඉදිරිපත් වූ කෙනෙක් ආපසේ දැක්කල කල්පනා කළා, මෙන්න එක පුද්ගලයෙක් ඉන්නවා මේ ලෝකේ අඳුම ගන්නේ. මේ අනිත් පුද්ගලයෝ කරන දේවල් නෙමෙයි කරන්නේ. ගිහිගේ අතහැරලා මේ දරු පවුල් ආරක්ෂා කිරීම අතහැරලා පංචකාම සම්පත්තිය කරා යෑම අතහැරලා, අයිතිවාසිකම් අතහැරන හැම දෙයක්ම අතහැරලා භාවනා කරලා හිත පිරිසුදු කරන්න උත්සාහ කරනවා. මේ ආසාවල් නැති කරන්න උත්සාහ කරනවා. ඒක තමයි හරි වැඩි. ඒක තමයි මා කළ යුත්තේ කියලා හිතන තමයි මේ ලෝකේ දුක් විඳින සත්‍යෝද මඟ පෙන්වන්න මම මගේ ජීවිතේ උදලා මම හොයා ගන්නවා මේ දුකින් මිදෙන මාර්ගය කියලා හිතන තමයි යෙහිගේ අතෑරලා රජකමත් අතෑරලා අනාගතයට රජවෙන්න හිටියා. ඒවත් අතෑරලා තමන්ගේ කාර්යාවත් අතෑරලා ඉපදුණු ළමයාත් අතෑරලා හැම දෙයක්ම අතෑරලා කැලේට ගිහින් භාවනාව පටන් ගත්තා. ඉතින් මේ විදිහේ ක්‍රියාවක් කෙරුව මේ කවුරුවත් කරනවා දැකලා ඒ අනුව නෙවෙයි. ඒ තාපසයා දැක්කත් ඒ තාපසයා පස්සේ ගියා නෙවෙයි. මේ තනියම හොයාගෙන ගියේ මේ මාර්ගේ, දුකෙන් මිදෙන මාර්ගේ. ඉතින් මේ විදිහට කිරීම මේ සංස්කෘතියක් අනුව කරපු දෙයක් නෙවෙයි. සංස්කෘතියකට ගැබ් වෙලා කරපු දෙයක් නෙවෙයි. සංස්කෘතිය මුල් කරගෙන කරපු දෙයක් නෙවෙයි. මේ තමම් ජීවිතේ සත්‍ය දැකලා ඒ ප්‍රශ්නයක් හැටියට දැකලා ඒ ප්‍රශ්න විසඳීමටයි ඉදිරිපත් වුණේ. ඒක අපි නිතර තේරුම් ගත යුතු කාරණයක්. බුදු ධර්මයේ කියන එක සංස්කෘතියක් නෙවෙයි. ඒ සංස්කෘතියෙන් වෙන් වෙලා යන දැන් ඉන්දියාවේ ඒ කාලයේ තිබුණා කුලභේදය. ඒ කුලභේදෙ මුල් වෙලා තිබුණේ ආගම. ඒ ආගමේම තමයි කුලභේදය මේ සම්බන්ධ වෙලා තිබුණේ ආගමට. නමුත් මේ කුලභේදය අතර ඒ කියන්නේ හොයි කුලයකින් කෙනෙක් ආවත් ඒ හැම කුලයෙන්ම අයින් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ පුනහම හරියට මේ ලෝකේ ගංගා තියෙන හැම ගංගාවක් අන්තිමට ඇවිදින් මහා සාගරයට වැටෙන. ඒ මහා සාගරයට වැටුනහම ඒ ගංගේ තිබුණු වතුර ඔක්කොම මහා සාගරේ වතුර වෙයි. ඒ ගංගේ නමත් නැතුව යන මහා සාගරේ කියන එක නමකට වැටෙන. ඒ වාගේ බ්‍රාහ්මණයෙක් ආවත්, ක්ෂත්‍රියෙක් ආවත්, ශූද්‍රයෙක් ආවත් ඒ හැම කුලයකින්ම එන හැම කෙනෙක්ම බුද්ධ ශාසනයට ඇතුල් වුණාම ඒ කුල ભેද හැම එකක් නැතුව ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළේ. ඒ කියන්නේ මේ කොයි සංස්කෘතියෙන් ආවත් නොඑක් නොඑක් සංස්කෘතවලින් ඉන්න පුළුවන්. නමුත් ඒ කොයි සංස්කෘතියෙන් ආවත් බෞද්ධයා වුණාම බෞද්ධයා මහා සාගරය වාගේ ගඟේ නම නැතුව ගිහින් මහා සාගරේ වුණා වගේ. ඉතින් මේ විදිහට සංස්කෘතිය කියන එක බුද්ධ ධර්මයට සම්බන්ධ නැති දෙයක්. නමුත් මේ බුද්ධ ධර්මය නොඑක් නොඑක් සංස්කෘති වල ප්‍රයන්න පටන් ගත්තා. දැන් ඉන්දියාවේ සංස්කෘතියත් ඇතුළත් වෙනවා බුද්ධ ධර්මය. ඒ ඇතුළුවීමෙන් තමයි දැන් ඔය Hindu ධර්මයේ කියලා එකක් හැදුනේ. නැත්නම් ඉස්සර Hindu ධර්මයේ කියලා එකක් තිබුණේ නැහැ. Hindu ධර්මයේ කියන ඒ Hindu කියන වචනේ ඇති වුණේ මේ මුස්ලිම් මේ අය ඉන්දියාවට ඇවිදින් තමයි Hindu කියන වචනේ ඇති කළේ. Hindu කියන ගඟේ ඒ නම අරගෙන තමයි Hindu කියලා මේ ඉන්දියාවේ තිබුණු සංස්කෘතියට නමක් දුන්නේ. නමුත් ඒ සංස්කෘතියේ බුද්ධ ධර්මයක් තිබුණා. එතකොට ඒ ඔක්කොම එකවරල තමයි Hindu කියන වචනේ දැම්මේ. එතකොට ඔය කාලෙ වෙනකොට බුද්ධ ධර්මය ඇතුල් වෙලා ඉන්දියාවේ තිබුණු සංස්කෘතිය. ඉතින් ඒ නිසා අපි ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ Hindu කියන ධර්මයක් හැටියට තේනවා නම් ඒ මේ බුද්ධ ධර්මයේ ඇතුළු වෙච්ච එක. සත්‍වයෙන් සමහර බ්‍රාහ්මණයෝ ශංකරාචාර්ය කියන බ්‍රාහ්මණයන්ම මහාන වෙලා බෞද්ධයෙක් හැටියට මහාන වෙලා බුද්ධ ධර්මය ඉගෙනගෙන ඊට පස්සේ අය බුද්ධ ධර්මයේ අතහැරලා ගිහින් Hindu ධර්මයට අටුවාලීවා. ඒ අටුවාලීමෙන් තමයි බුද්ධ ධර්මයේ ඇතුළුනේ මේ බ්‍රාහ්මණ ධර්මයේ. දැන් අද සමහර අය කියනවා මේ බුද්ධ ධර්මය Hindu ධර්මයෙන් නැති වෙච්ච දෙයක් කියලා. ඒක සම්පූර්ණ වැරදි. Hindu ධර්මයක් ඇති උනේ බුද්ධ ධර්මය තිබුණු සංස්කෘතියට එකහ වීමේ. ඒ නිසා බුද්ධ ධර්මය සම්පූර්ණයෙන්ම නැති වුණේ නැහැ ඉන්දියාවේ. බුද්ධ ධර්මය ඇතුල් වුණා Hindu ධර්මයට. ඇතුල් වෙලා බෞද්ධ අදහස් උගක් තියෙනවා Hindu ධර්මයේ. ඉතින් ඒක වැඩිදුර කියන්න අවශ්‍ය නැහැ. උගතුන් මේවා ගැන හොඳට දන්නවා. මෙතන පෙන්වන්න තියෙන්නේ විශේෂයෙන්ම බුද්ධ ධර්මය සංස්කෘතියක් නෙවෙයි. නමුත් වෙන සංස්කෘති වලට එකහු වෙනවා. එහෙම එකහු වීමෙන් තමයි වෙන වෙන ජාති බුද්ධ ධර්ම හැටියට දැන් ඉදිරිපත් වෙන්නේ අද නවීන ලෝකේ. තේරවාද, මහායාන, වජ්‍රයාන කී අතරේම Zen කියලා ධර්මයකුත්, ඒ වගේම සුද්ධාවාස වගේ නමක් තියෙන පියෝරෑන් කියන ඒ ධර්මය, මේවා ඔක්කොම ඇති වුණේ මේ බුද්ධ ධර්මයේ, පිරිසුදු බුද්ධ ධර්මයේ මේ සංස්කෘති වලට ඇතුළු වුණයින් පස්සේ. ඒක සංස්කෘතියක් වුණා. බෞද්ධ සංස්කෘතියක් කියන්නේ ඒ විදිහේ ඇතිවෙච්ච සංස්කෘති වල. ඒ කියන්නේ ලංකාවේ සංස්කෘතියත් ඇතුළු වුණා බුද්ධ ධර්මයේ. ඒ ඇතුළු වීමෙන් තමයි ඒක බෞද්ධ සංස්කෘතියක් වුණේ ලංකාවේ කියන්නේ. නමුත් නියම බුද්ධ ධර්මයේ සංස්කෘතියක් නෙවෙයි. මේක අපි තේරුම් ගන්න ඕනේ. වශයෙන් සම්පූර්ණ පිරිසුදු බුද්ධ ධර්මයේ මේ ඒ පිරිසුදු විදියටම මුලින්ම තිබුණු විදියටම තිබුණේ අවුරුදු 100යි. ඒ අවුරුදු 100කට පස්සේ තමයි ඔය ජීවන සංගායනාව කියන එක ඇති වෙලා මේ බුද්ධ ධර්මයේ වෙනස් ස්ථානවල බෙදෙන්න පටන් ගන්න. එහෙම බෙදිලා අශෝක රජුගේ කාලේ වෙනකොට නිකා 18ක් තිබුණා. ඒ නිකා 18 කියන්නේ 18 ක්‍රමයකට බුද්ධ ධර්මයේ තේරුම් ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ අර පිරිසුදු බුද්ධ ධර්මය නැතුව ගියා. ඒ ඉතිහාසයේ ගැන දන්න කවුරුත් මේව දන්නවා. ඒ අතරෙම අපට ඒ අශෝක රජුගේ ඒ තමයි මේ මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවෝ ඒ රහතන් වහන්සේ කෙනෙක් හැටියට ඉදිරිපත් වෙලා අනිත් නිකා හුඟක් විනාශ කෙරේ. ඒ මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවන්ගේ නිකායේ කාලේ තිබුණ තමයි විභජ්‍යවාදී කියන නිකාය. ඒ නිකායේ අර විතරක් ඉතුරු වෙලා අනිත් නිකායවල් විනාශ වෙනවා. නමුත් ඉන්දියාවේ ඒ කාලේ සර්වස්තිවාදී තිබුණා. ඒ සර්වස්තිවාදයයි විභජ්‍යවාදයයි තමයි විශේෂයෙන්ම වැදගත්වට තිබුණේ ඒ කාලේ. ඉතින් ඒ සුකරුව හැවදින් සංඝයා පිරිසිදු කිරීම කියලා අන්තිමට කළේ විපජ්ජවාද කියන නිකාය විතරක් ඉතුරු කරලා අනිත් ආය ඔක්කොම සිවුරු ඇරේ. ඒ අතරේ සර්වාස්තිවාදී මේක දැනගෙන ගිහින් හැංගිලා හිටියා. ඒ හැංගිලා ඉඳලා තමයි පස්සේ එළියට ආවේ. දැන් ඒ විභජ්‍යවාදය තමයි අන්තිමට ලංකාවට ආවේ. ඒ ලංකාවට විභජ්‍යවාදය එනකොට ඒ විහිදුව රහතන් වහන්සේ අංගබිත්ත රහතන් වහන්සේලා දෙනමක් සාරි ඒ දෙනම දෙනාපු ධර්මීන් තමයි විභජ්‍යවාදී. එතකොට නමුත් ඒ ධර්මය තේරවාද නමින් තමයි ඇතුළු වුණේ. එතකොට ඒ තේරවාද නමින් තිබිලා පස්සේ කාලයකදී මහායාන ධර්මයක් ලංකාවට ආවා. නමුත් කොහොම හරි අවසානයේදී තේරවාද පමණක් ඉතුරු වුණ ඒ ලංකාවෙන් තමයි බුරුමෙට තායිලන්තෙට කැම්බෝඩියා ලාවෝස් කියන රටවල් වලට ගියේ. නමුත් මහායාන ධර්මයෙන් තමයි චීනට ජපානට එහෙම ගියේ. ඉතින් මේ විදිහේ යනකොට අර බුද්ධ ධර්මය පිරිසුදු බුද්ධ ධර්මය මේ සංස්කෘතිය වලට එක්කහු වෙලා වෙනස් වුණා. ඉතින් අද බුද්ධ ධර්මය හොයාගෙන කවුරු හරි එනකොට නියම පිරිසුදු බුද්ධ ධර්මය හොයාගන්න අමාරු තත්ත්වයකට ඇවිදින්නේ. ඒ මොකද ඔය හැම නිකායකම එහෙම නැත්නම් හැම බෞද්ධ ජාති අපේ ධර්මයේ තමයි පිරිසුදු ධර්මය කියන හැම ජාතියක්ම කියන්නේ. ථේරවාදියෝ කියනවා අපේ ධර්මයේ තමයි පිරිසුදු ධර්මය. මහායාන අය කියනවා අපේ ධර්මයේ තමයි පිරිසුදු ධර්මය. ඔය ජෙන් ධර්මයක් කියන අපේ ධර්මයේ තමයි පිරිසුදු ධර්මය. ඒ වගේම ටිබෙට් ධර්මයක්. ඒ අය කියන්නේ ඒ අයගේ ධර්මය තමයි පිරිසුදු ධර්මය. ඉතින් මේ විදිහට කියනකොට අර පිට කෙනෙක් කැවදී බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න ඕන කියලා ආපුහම ඒ අයට මේ බුද්ධ ධර්මයේ හරියට තේරුම් ගන්න බැරුව යනවා. කොහොමද පිරිසුදු ධර්මය කියලා හොයාගන්න බැරුව යනවා. නමුත් අද උගහක් පඬිවරු මේ බුද්ධ ධර්මයේ හොයන්න ඇවදී මේ වැඩියම පිරිසුදුවට තියෙන්නේ මේ ථේරවාද ධර්මයයි කියන එක තේරුම් ගන්න තියෙනවා. නමුත් මේ ථේරවාද ධර්මයක් මේ සූත්‍රවලයි තියෙන්නේ. දැන් අද තියෙනවා අභිධර්මයේ විසුද්ධි මාර්ගයේ අටුවා කොයි විදිහේ ඒවා මුලත් පහු කාලයේදී ඇති වෙච්ච දේවල්. අභිධර්මයේ කියන එක තිබුණේ නැහැ අවුරුදු 100කට ඉස්සර. අවුරුදු 100කට පස්සේ දෙවන සංගායනාවට අභිධර්මයක් කියලා එකක් තිබුණේ නැහැ. තුන්වෙනි සංගායනාවදී තමයි අභිධර්ම කියනක. ඒක මොකද දෙවන සංගායනාවට පස්සේ තමයි අභිධර්මය ඇති. ඉතින් මේවා ගැන මම එච්චර වාද කරන්න මේ යන්නේ. විශේෂයෙන් අපට තේරුම් ගන්න තියෙන්නේ මේ පිරිසුදු බුද්ධ ධර්මයේ කියන එක සංස්කෘතියක් නෙමෙයි. එතකොට ඊළඟට අපිට කල්පනා කරන්න පුළුවන් මේක ශිෂ්ටාචාරයක්ද කියලා. අපි එන්ස අපි මේක හරියට තේරුම් ගන්න ඉස්සෙල්ලා සංස්කෘතිය කියන්නේ මොකද්ද? ශිෂ්ටාචාරය කියන්නේ මොකද්ද කියන එක අපි ගැන සලකා බලමු. මොකද සංස්කෘතිය කියන එක ඇන්නේ මේ මනුෂ්‍යෝ තිරිසන් ජාතියක් හැටියට අද නවීන ලෝකයේ විද්‍යාව අනුව සලකනවා. මේ හැම තිරිසන්ම මුදින්නේ මේ තනිව නෙමෙයි ජීවත් වෙන්නේ, කණ්ඩායමක එක්පහු වෙලා ජීවත් වෙන. එහෙම ජීවත් වෙනකොට විශේෂයෙන්ම මිනිස්සුෝ ගැන අපි කල්පනා කරුවොත් මිනිස්සුත් ඒ වගේම කණ්ඩායම් හැටියටයි ජීවත් වෙන්නේ. ඒ කණ්ඩායමක් හැටියට ජීවත් වෙනකොට එකම භාෂාවක් කතා කරන්න පටන් ගන්නවා, එකම විදිහේ ඇඳුම් අඳින්න පටන් ගන්නවා, එකම විදිහේ ආහාර ජාති මේ පාවිච්චි කරනවා, එකම විදිහේ සංගීත ඇති කර ගන්නවා, එකම විදිහේ සින්දු කියනවා, එකම විදිහේ නටනවා නැතුම්, එකම විදිහේ ආගම් අදහනවා. ඔය වගේ එකම විදිහේ කරන සිරිතක් තියෙන. ඒ සිරිතට තමයි සංස්කෘතිය කියන්නේ. ඒ එකම විදිහේ මේ කරන සංස්කෘතිය. හැම දෙයක්ම එකම විදිහේ. එම සංස්කෘති දෙකක් එක්කව උණු. ඒ කියන්නේ එක සංස්කෘතියක කෙනෙක් තව සංස්කෘතියක කෙනෙක් අම්බෝනා බොහොම සැක සහිතින් තමයි බලන්නේ. ඉස්සර නම් මේ හතුරෙක් හැටියටයි දකින්නේ. ඒ දුනු ඊට ගන්න අර පිට සංස්කෘතියක නඩගපු ඒ වගේම දැන් එක සංස්කෘතියක කෙනෙක් තව සංස්කෘතියක කෙනෙක් ප්‍රේම සම්බන්ධයක් ඉගෙන ගත්තා. කසාද වඳින්න ලෑස්ති වුණා. සංස්කෘති දෙකෙන් ඒ දෙන්නට විරුද්ධ වෙනවා. අනිත් සංස්කෘතිය හොඳ නැහැ. අපේ සංස්කෘතිය තමයි හොඳ කියලා කවුරුත් කල්පනා කරනවා. ඒ සංස්කෘතියේ තියෙන සිරිත්විරිත් ඔක්කොම නොදියුණු සිරිත්විරිත්. අපේ සංස්කෘතියේ තියෙන සිරිත්විරිත් තමයි දියුණු සිරිත්විරිත්. ඒ වගේම අනිත් සංස්කෘතියේ තියෙන ආගම වැරදි. අපේ සංස්කෘතියේ තියෙන ආගම තමයි හරි. ඒ විදිහටයි කල්පනා කරනවා. ඒ වගේම මේ සංස්කෘති එකක් මේ සම්බන්ධ වෙනකොට යුද්ධයක් තමයි පටන් ගන්න. අපේ සංස්කෘතිය තමයි මේ ලෝකේ තියෙන්න ඕනේ. පිට සංස්කෘති වැරදි. ඒ විදිහට කල්පනා කිරීම තමයි වෙන්නේ. සංස්කෘතියෙන් කරන්නේ ભેදේ ඇති. ඒකයි මේකේ නරක. ඒ සංස්කෘතිය ඇතුලේ ඉන්න සියලු දෙනාම එකහු වෙනවා. නමුත් ඒ සංස්කෘතියෙන් පිට ඉන්න අයට විරුද්ධ වෙනවා. එතකොට මේ සංස්කෘති ගොඩක් තියෙනවා නම් මේ ලෝකේ එක එක සංස්කෘතිය යුද්ධ කරන්න පටන් ගත්තොත්, ගහ ගන්න පටන් ගත්තොත් සාමයේ ලෝක සාමයක් නැතුව අද තියෙන හුඟක් ලෝකේ තියෙන යුද්ධ බැලුවොත් ඔක්කොම මේ සංස්කෘති අතර තියෙන යුද්ධ. එක සංස්කෘතියක් තව සංස්කෘතියට අප්‍රිය කර. නමුත් මේ ශිෂ්ටාචාරයේ කියන එක ඊට හුඟක් වෙනස් දෙයක්. මිනිස්සුෝ ශිෂ්ට වෙනකොට අනිත් මිනිස්සුෝ යාළුව හැටියට සලකනවා. ශිෂ්ට වෙනකොට කවුරුත් එක්කව වෙනවා. එක්කව වෙලා සාමූහික වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අද ලෝකේ මේ බිස්නස් ව්‍යාපාර මේ හැටියට ව්‍යාපාර හුඟක් තියෙනවා. ඒ හැම ව්‍යාපාරයෙන්ම එක්කව වීමක් තියෙන. ඒ ව්‍යාපාරයක් දියුණු වෙන්නේ මිනිස්සු කීප දෙනෙක් එක්කව වෙලා වැඩ කිරීමෙන්. ඒ වගේම රටක් දියුණු වෙන්නත් මේ සාමය තියෙන්න ඕනේ. එක්කව වීම තියෙන්න ඕනේ. එහෙම එක්කව වෙලා ලෝකේ දියුණු වෙන එක තමයි ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඒ අනුව අපි බුද්ධ ධර්මයේ දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ මොනවද අපට උගන්වලා තියෙන්නේ? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව මේ බ්‍රහ්ම විහරණය කියලා. මේවා මොකද්ද? එක්කව වීම. මේ මිනිස්සු විරුද්ධ වෙලා සටන් කිරීම නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉගැන්නේ. ඉගැන්නේ සියලු සත්වෝ විදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන කිතිවිල්ල දියුණු කිරීම. මේක ශිෂ්ටාචාරය. බුද්ධ ධර්මයේ කියන එක ශිෂ්ටාචාරයක් හැටියට අපි දැක්කොත් තමයි බුද්ධ ධර්මය, නියම බුද්ධ ධර්මය අපි තේරුම් ගන්න. ඒ නියම බුද්ධ ධර්මය අපි තේරුම් අරගෙන අපේ මනස, සාමාන්‍ය මනස, පටු මනස. ඒ මොකද පටු කියන්නේ? තමන් ගැනම කල්පනා කරන. මේක මගේ දේවල්. එහෙම නැත්නම් මගේ පවුල. එහෙම නැත්නම් මගේ රට, මගේ ජාතිය. එහෙම කල්පනා කිරීම පටු කල්පනා කිරීම. බුද්ධ ධර්මයේ උගන්වන්නේ පළල් කල්පනා කිරීම. සියලු සත්‍යෝම ගැන හිතන්නේ. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන එක තමයි උගත්ම පළල් කල්පනා. මේ පටු මනස පළල් කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා. ඒ පළල් කිරීම තමයි ශිෂ්ටාචාරය කියලා කියන්නේ. දැන් අපි පංචශීලයේ සමාදන් වෙනකොට ඉස්ලාම කියන්නේ මොකද්ද? පානාතිපාත. පානාතිපාත කියන්නේ ප්‍රාණීන් පහත් කරලා හිටියේ. පාත කියන්නේ බිම වැටෙනවා. අතිපාත කියව මුගක්ම පල්ලහැට හෙලනවා. ඒ අනිත් සත්‍යෝ පහලට එළීම තමයි පානාතිපාත. එතකොට ඒකින් වැළකීමයි අපි බුද්ධ ධර්මයේ උගන්වන්නේ. පානාතිපාත වේරමණී ශික්ඛාපදං සමාදිය. ඒ වැළකීම. එතකොට ඒ වගේම අනිත් සිල්පද හැම එකක්ම මේකට සම්බන්ධ වෙනවා. හොරකම් කිරීම කියන්නේ අනුන්ගේ දේවල් ගන්න එක. ඒකත් අනුන් දෙහිදී කිරීම. කාමයේ වර්ධවා හැසිරීම කියන්නේ අනුන් දෙහිදී කිරීම. බොරු කීම, කේලම් කීම, පරුස වචන ඒ ඔක්කොම අනුන් දෙහිදී කිරීම. මත්පැන් බීමත් අනුන් දෙහිදී කිරීම. මේ අනුන් දෙහිදී කිරීම අතෑරීම තමයි පංචශීලයෙන් උගන්වන්නේ. පළවෙනි පදේම තමයි තවදුරටත් නොයි තාලවල් වලට බෙදලා තමයි මේ පංචශීලය හැදිලා තියෙන්නේ. පංචශීල විතරක් නෙවෙයි දස කුසල කර්මී කියන එකත් දස කුසල කර්මී කියන එකත් මේ ක්‍රමයෙන් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ ධර්මයේ දිහා හරියට අපි බැලුවා ඒක ශිෂ්ටාචාරයක් නිසා සංස්කෘතියක් නෙවෙයි. අපි සංස්කෘතියක් හැකියිද ගත්තොත් තමයි ભેද ඇති වෙන්නේ. මේ ભેද නැති කිරීමයි අපට ඕමනා කරන්නේ. අපේ ලංකාව පිරිහිලා තියෙන්නේ ભેද නිසා. අපේ ලංකාව දියුණු කරන්න නම් ભેද නැති කරන්න ඕනේ. ඒ ભેද නැති කරන්න හොඳම ක්‍රමය තමයි බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන ඒ බුද්ධ ධර්මය අනුගමනය කිරීම. හරි පිළිවෙලට අපි බුද්ධ ධර්මයේ පිළිපදිනවා නම් අපේ රට දියුණු රටක් වෙනවා. දැන් අද ලෝකේ රටවල් අනුව බලාපුවාම අපේ රට බොහොම නොදියුණු රටක්. මේ රට දියුණු කරන්න නම් අපේ ભેද නැති කරලා එක්කහු වෙලා සාමය ඇති කරගෙන හරි පිළිවෙලට අපේ රට ආණ්ඩු කිරීමක් පරිපින්නෙත් අපේ තම පුද්ගලයෙක්ම ජීවත් වීමත් හරියට කරනවා නම් අපේ රට විශාල දියුණු රටක් වෙනවා. අපි දැන් මේ මැලේසියාවේ ඉඳගෙන මේ කතා කරන්නේ තම අහලා තියෙනවා මේ මැලේසියාවේ සිංගප්පූරුවේ මිනිස්සු ඒ කාලේ මේ කල්පනා කිව්වේ අපේ රටත් ලංකාව වගේ රටක් කරගන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. ඒ කියන්නේ ඒ කාලේ ලංකාව බොහොම දියුණුයි. නමුත් නිදහසහන් වෙච්ච දා ඉඳලා මොකද වුනේ? මේ සංස්කෘතිය බෙදෙන්න පටන් ගත්තා. අර බටහිර ඉංග්‍රීසි ආණ්ඩුව තියෙනකොට ඔක්කොම සංස්කෘති එකහු වෙලා වැඩගෙන නිදහස හම්බෙනකොට සංස්කෘති බෙදෙන්න පටන් ගත්තා. ඒ බෙදෙන්න පටන් ගන්න තමයි පිරිහෙන්න පටන් ගත්තා. මම විශේෂයෙන්ම මේ ඉංග්‍රීසි ආණ්ඩුව තියෙන කාලේ ඉපදුණු කෙනෙක්. මේ නිදහස හම්බෙන කාලේ වෙනකොට මට වයස 17 18 වගේ. ඒ කාලේ හොඳට තේරෙන වයස. ඒ නිසා කියනවා මම මේ ලංකාව දිහා බලනකොට නිදහස හම්බෙච්ච දා ඉඳලා දවසෙන් දවස පිරිහීම තමයි මම දැක්කේ. දියුණුවක් නෙවෙයි දැක්කේ. ඒ මොකද මේ ભેද නිසා මේ ආණ්ඩුවේ අපේ මේ ඡන්දි දීම වුණා. ලොකු ભેද දෙන තැන ඡන්ද දීප කියන මිනිස් මරා ගන්න. ඉතින් මේගියේ ભેද දියුණු වෙන්න පටන් ගත්තා. ඒ දියුණු වෙලා තමයි එන්නේ ලංකාවේ මේ සල්ලි වල වටිනාකමත් බහින්න පටන් ගත්තා. දැන් අද ලෝකේ බලනකොට මේ ඇමරිකාවේ සල්ලි වලින් බලනකොට සතේටත් අඩුයි ලංකාවේ රුපියලේ වටිනාකම. එහෙම තත්ත්වයක් තිබුණා ඉස්සර. එන්දෙන්ද ලංකාවේ රුපියලේ වටිනාකම දැස්ක. මේ ඔක්කොම උනේ මේ ભેද නිසා. මේ ભેද නැති කරන්න නම් අපි බුද්ධ ධර්මයේ ශිෂ්ටාචාරයක් හැටියට තේරුම් අරගෙන ඒ බුද්ධ ධර්මයේ නියම පිළිවෙලට පාවිච්චි කරන්න අපි පටන් ගන්න ඕනේ. විශේෂයෙන්ම බුද්ධ ධර්මයේ සංස්කෘතියක් හැටියට දකින්නේ නැතුව ශිෂ්ටාචාරයක් හැටියට දැක්ලා ශිෂ්ට පිළිවෙලට ජීවත් වෙලා අපේ රටත් ජාතියත් දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපි හිතන්න ඕනේ මේ අපි එක එක සංස්කෘති වල පුද්ගලයෝ නෙමෙයි අපි ලාංකිකය සම කෙනෙක්ම ලාංකිකය. ඒ වගේම අපි ලංකාවේ මොනවත් වෙන් කරලා ගන්න නැතුව අපේ මේ ලෝකේ ඉන්න සීල් සත්තු ලෝකේ ඉන්න මිනිස්සු අපේ මනුස්ස ජාතිය ඒ වගේම මිනිස්සු ගැන හිතන්නේ නැතුව සියලුම සත්‍යෝ ගැන හිතන්න පටන් ගන්න. එහෙම සියලුම සත්‍යෝ ගැන හිතලා තමයි අපි මේ සාමය ඇති කරගෙන ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සංස්කෘතිය ශිෂ්ටාචාරය කියන වචන දෙක අපි හොඳට තේරුම් ගන්න පටන් ගන්න ඕනේ. ඒ හරියට තේරුම් අරගෙන ඒ අනුව කල්පනා කරලා අපේ මේ මනස අපේ හිත අටු හිත ඇති කරගන්නේ නැතුව පලං කරන්න පුරුදු වෙන්න. හිත පලං කිරීමේ තමයි අපේ ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් වෙන්නේ. අද අලුත් අවුරුද්ද අපි පටන් ගන්නවා නම් මෙහෙම අපේ මනස පළල් කරන්න ඕනේ කියලා දවසෙන් දවස අපේ මනස පළල් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට විශේෂයෙන් ඕන කරන දෙයක් තමයි මෛත්‍රී භාවනාව. අපේ මෛත්‍රී භාවනාව දියුණු කරනවා නම් සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඒ මෛත්‍රී භාවනාව දියුණු වීමේ මේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ සතර මේ බ්‍රහ්ම විහරණ අපි තේරුම් ගත්තෝ හරි පිළිවෙල අපිට හිත අපේ මනස පළල් වෙනවා විතරක් නෙමෙයි අපේ සම්පූර්ණම දුක නැති කරගන්න පුළුවන් වෙනවා. නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ මොකද මේ මෛත්‍රී භාවනාව. අද මම ගත් දුරට මේ පොඩි කාලේ ඉඳලම මෛත්‍රී භාවනාව දියුණු කරා. ඒ මෛත්‍රී භාවනාව මම අලුත් විදිහට ඒක දිහා බලන්නේ. මේ මෛත්‍රිය කියන එක මේ හිත බලල් කරන හිතවිල්ල. ඒ කියන්නේ කොච්චර දුරට අපි හිත යවනවා මේ මුළු විශ්වයටම පතුරවන හැම පැත්තකටම උතුරට දකුණට නැගෙනහිර බස්නාහිර ඒ අතරවල් වල හැම පැත්තේම අනන්ත වූ තත්වයකට අමුණ. ඒ කියන්නේ මේකේ මේ අවසානයක් නැහැ. ඒ විදිහට බලනකොට තමයි විශ්වය දිහා අපි බලන්නේ. මුළු විශ්වයේම ඉන්න සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතනකොට අපේ මනසෙන් කරන්නේ පැතිරවීම. හිත පතුරවනවා, ඈත් කරනවා, පළල් කරනවා. මේ කරුණාව කියන එක මේ මෛත්‍රිය දියුණු වීමෙන් ඇති වෙන දෙයක්. කරුණාවෙන් කරන්නේ මේ මෛත්‍රිය කොච්චර ගැඹුරට අපි හිතනවා. ඒ මෛත්‍රිය ගැඹුරු වෙනකොට මම අනුන් කියන ભેදේ නැතුව යන. මම අනුන් කියන ભેදේ නැති වුණාම මම ඔබ කියලා දෙකක් නැහැ. අපි කියන වචනේ පාවිච්චි කරන්න. ඒ හිතවිල්ල අපි ගෙන මම තව කෙනෙක් අනුන් කියලා අපි හිතන්නේ නැතුව අපි කියන හිතවිල්ල දියුණු කරමු. එහෙම අපි කියන හිතවිල්ල දියුණු වෙනකොට මම කියන එක සම්පූර්ණම නැතුව මම කියන හිතවිල්ල නැතුව යනවා. ඒක හරියට මේ ගඟ ගිහින් මෝදට වැටුනහම ගඟ නැතුව යනවා. ඒ වාගේ මම සියලු සත්‍යෝ කියන හිතවිල්ලට වැටුනහම මම නැතුව යනවා. මේ විදිහට අපේ ආත්ම දෘෂ්ටිය උගත් දුරට නැතුව යනවා මේ කරුණාව දියුණු වෙනකොට. ඒ කරුණාව කියන්නේ මේ මෛත්‍රියේම තියෙන ගැඹුරුකම තමයි කරුණාව. ඒ ගැඹුරුකම ඇති වෙනකොට අපි ආත්මార్థකාමේ නැතුව යන. ඒ ආත්මార్థකාමේ නැති වුණාම ඊළඟට වෙන දේ තමයි දුක නැතිවීම. දුක කියන එක නිතරම තියෙන්නේ ආත්මార్థකාමී හිතවිල්ලක. මට මේවා නැහැ. මට මෙහෙම කිරිහැර වෙනවා. මට කරදර ඇති වෙනවා. ඒවා තමයි දුක. දුක කියන එක නිතරම තමන් ගැනම කල්පනා කරන හිතවිල්ල. දැන් මේ විදිහේ මෛත්‍රිය කරුණාව දියුණු වෙනකොට අර දුක නැතුව යනවා. ඒ දුක නැති වුණාම හිත සතුට ඇති වෙනවා. ඒ හිතේ ඇති වෙන ඒ ආත්මార్థකාමයේ සම්පිදීමෙන් ඇති වෙන සතුට තමයි මුදිතාව කියලා කියන්නේ. මුදිතාව කියන්නේ සතුට. ඒ සතුට ඇති වෙන්නේ ආත්මార్థකාමයේ නැති වෙනකොට. ඒ ආත්මార్థකාමයේ නැති වෙලා ඇති වෙන සතුට තමයි මුදිතාව. මේ මුදිතාව කියන එක හිතේ ඇවිස්සීමක් නෙමෙයි. දැන් වෙන සතුට වෙනකොට සින්දු කියනවා, නටනවා, දඟලනවා, බොහොම සතුටු වෙලා. ඒ වගේ සතුටක් නෙමෙයි මේ. මේ ආත්මార్థකාමී නැති වෙලා හිතේ ඇති වෙන ප්‍රීතිය බොහොම ශාන්ත තත්ත්වයක්. මනසේ ශාන්ත තත්ත්වය. ඒ මනසේ ශාන්ත තත්ත්වයේ ඇති වෙනකොට මේ හිත පිටට යන්නේ නැහැ සැප හොයාගෙන. ඒ පිටට හිත යන්නේ නැතිකමෙන් හිත ඇතුලේ පවතින. ඒ හිත ඇතුලේ පවතිනකොට ඇතුල දකින්න. ඒ ඇතුල දැකීම තමයි උපේක්ෂා කියලා කියන්නේ. උප කියන්නේ ඇතුළ. ඉක්කටි කියන්නේ දකින්න. උප ඉක්කටි. උප උපේක්ෂා කියලා කියන්නේ මේ විදිහට. එතකොට මේ ඇතුළ දැකීමෙන් අනාත්මය අවබෝධ වෙනවා. ඒ ඇතුළ දැකීමෙන් තමයි මේ ඇතුළේ මමක් නැහැ කියන එක පේන්නේ. අපි මේ පිට බලාගෙන තමයි මම යන හිතන්. නමුත් ඇතුළ හොයලා බැලුවොත් මම මෙතන නැහැ. මේ ශරීරයේ පමණයි. ඒ ශරීරයේ ඇති වෙන ක්‍රියාවල පමණයි මෙතන තියෙන්නේ. මේ ශරීරයේ කියන එක මැදිමක් වගේ. අද මේ මනුෂ්‍යෝ වාගේ මැදින් තියෙනවා. ඒ වාගේ මැදිමක් වාගේ තමයි මේ ශරීරය ක්‍රියා කරන්නේ. අද නවීන විද්‍යාව අනුව අපි මේක දිහා බැලුවොත් මේ ශරීරයත් මැදිමක් වැඩ කරන හැටියට තමයි වැඩ කරන්නේ. එතකොට මෙතන පුද්ගලෙක් අවශ්‍ය නැහැ. මේ වැඩ කරන්න. අපි හිතාගෙන ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියලා. නමුත් මේ පුද්ගලයා සත්‍ය පුද්ගලෙක් නෙමෙයි. ඒක හරියට අවබෝධ වෙනවා අපේ මේ උපේක්ෂාව දියුණු වෙන. ඒ වගේම පිට ලෝකේ ලාභ අලාභ ආයස යස නින්ද ප්‍රසන්නත සැප දුක් කියන මේ ඒවා මේ පිට ලෝකේ ඇති වෙනකොට අපේ හිත කම්පා වෙන්නේ නැහැ. අපේ හිත නිශ්චලව පවතින. ඒ මොකද මේ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව දියුණු වෙනකොට හිත පිරිසුදු වීමෙන් ආත්ම දෘෂ්ටිය නැතිවීමෙන් අපට සම්පූර්ණ නිවන කියන එක අවබෝධ වෙනවා. ඒ නිවන අවබෝධ කරගන්න පුළුවන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව හරියට දියුණු කරන එක. ඉතින් ඒ නිසා අද මේ මුළු අද අලුත් අවුරුද්දේ මේ පින්වතුන්ට මම මේ මෛත්‍රී භාවනාව මේ ගැන ටිකක් උගන්වනවා. මෛත්‍රී භාවනාව කරන හැටි. ඒ මෛත්‍රී භාවනාව කරනකොට ඉස්සරලා අපි තමන් ගැනයි භාවනා කරන්නේ. ඒ මොකද අපේ තියෙන ආත්මార్థකාමයෙන් අපි ආත්මార్థකාමයෙන් තමයි පටන් ගන්නෙ මෛත්‍රී. ඒ කියන්නේ ආත්මార్థකාමයෙන් අපි හිතනවා මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, මට තියෙන දුක් කරද ඔක්කෝම නැති වේවා, මට තියෙන ශාරීරික ආබාධ තියෙනවා නම් ඒවත් නැති වේවා, මට වෙන වෙන කරදරවල් තියෙනවා නම් ඒවත් සියල්ලම නැති වේවා, මම සතුටෙන් ඉඳ මට ලැබේවා, මම ප්‍රීතිමත් වේවා, මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිතරම තමන් ගැන ඒ විදිහේ හිතලා තමන්ට මෛත්‍රිය කරන්න ඕන. ඒ තමන්ට මෛත්‍රිය කරලා හොඳට හිතට මේ අදහස හොඳ පිසු පිරෙනකොට හිත පිරෙන්න ඕන වෙන අදහස් නැතුව. මේ වෙන අදහස් නැතුව මේ සම්පූර්ණ හිතේ මේ මෛත්‍රී හිතවිල්ල තමන් කෙරෙහි මෛත්‍රී හිතවි පිරුණහම ඊළඟට හිතන්න ඕනේ මම මේ ඉන්න කාමරයේ, මම මේ ඉන්න තැන ඉන්න සියලුම සත්වෝ මා මෙන්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතන්න. මේ මම ඉන්න කාමරයේ, මම ඉන්න ගේ, මම ඉන්න ස්ථානයේ මොන කොතන හිටිය කැලේ හිටිය ගහක් කැටේ හිටිය ඒ ඉන්න ප්‍රදේශයේම සීලම සත්‍යෝ කියනවාම මිනිස්සු විතරක් නෙවෙයි තිරිසන්නෝ ඇහැට පේන්නේ නැති බොහෝම කුඩා සත්‍යෝ, ලොකු සත්‍යෝ, ඒ පේන සත්‍යෝ, නොපෙනෙන සත්‍යෝ, සමහර සත්‍යෝ අපිට පේන්නේ නැහැ, සමහර ප්‍රේත, එහෙම නැත්නම් දෙවිවරු, ඒ දෙවිවරු පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති සත්‍යෝ, පේන සත්‍යෝ, සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම මන්ට අඩු වෙලා අනිත් අයට වැඩිවීමක්වත්, අනිත් අයට අඩු වෙලා මට වැඩිවීමක්වත් නෙවෙයි. එක හැටියටම සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතනවා. තමන් ඉන්න ප්‍රදේශය ඒ හිතවිල්ල දියුණු වෙනකොට ඒ එක්කම තමන්ගේ හිතේ ඇඳිලා පේන්න ඕන රූපය මේ ඒ ඉන්න ප්‍රදේශය ඇඳිලා පේන්න ඕන. ඒක හරියට අපි ඉගිලෙන කුරුල්ලෙක් ඒ පැත්තේ ඉඳලා ඔක්කොම හැමතැනම දිහා බලනවා වගේ අපි හිතාගෙන මේ සියලුම සත්‍යෝ ඊළඟට මේ ප්‍රදේශයෙන් පිට මේ මුළු නගරයේ ඉන්න සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඒ හිතවිල්ල ගා පුරුදු කරගෙන ඒක දියුණු වෙනකොට මේ නගරේනොත් පිට මුළු රටේම ඉන්න සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන. එතකොට ඒ හිතවිල්ල දියුණු කරගෙන ගිහින් ඒ හිතවිල්ල සම්පූර්ණම හිතේ පවතිනවා නම් වෙන හිතවිලි නැතුව මේ හිතවිල්ල පමණක් ඊළඟට තවත් එහාට ගින් මේ මුළු මහ පොළොවේම ඉන්න සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හැම රටවල් වලම ඉන්න සියලුම සත්‍යෝ මේ මිනිස්යෝ විතරක් නෙමේ තිරිසන්නුත් හැම සත්වයෙක්ම ලොකු කුඩා ඇහැට පේන නොපෙනෙන ඒ සියලුම සත්‍යෝ මේ මහ පොළොවේ ඉන්න ඒ වාගේම මෝදේ ඉන්න සියලුම සත්‍යෝ ඒ සියලුම සත්‍යෝ ඒ වාගේම අහසේ ඉගිලෙන සියලුම සත්‍යෝ මේ පේන නොපෙනෙන ඒ හැම සත්වයක්ම මේ මනුස්ස මේ ලෝකේ ඉන්න සියලුම සත්‍යෝ මේ මහ පොළොවේ ඉන්න සියලුම සත්‍යෝ අපේ මහ පොළොව බෝලයක් වාගේ කියලාද විද්‍යාඥයෝ පෙන්නනවා. ඒ බෝලේ වාගේ තියෙන ඒ මහ පොළොව ඒ මහ පොළොවේ ඉන්න හැම තැනකම ඉන්න සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතනවා. ඒ හිතවිල්ල දියුණු කරන්න ඕන නිතර නිතර හිතවිලි ඇති කරගෙන ඒක දියුණු වෙනකොට එහාට යවන්න ඕන මේ මුළු විශ්වයම ඉන්න සියලුම සත්‍යෝ අපි හැම පැත්තකටම උතුර දකුණ නැගෙනහිර බස්නාහිර හැම පැත්තෙන් උඩ යට ඒ හැම පැත්තෙන්ම ඉන්න සියලුම සත්‍යෝ අනන්ත වූ සියලුම සත්‍යෝ මේ මුළු විශ්වයම ඉන්න අනන්ත වූ සියලුම සත්‍යෝ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්න. ඊළඟට තව වෙන ලෝකවල වලත් මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි තිරිසන් ලෝකේ ඒ වාගේ ප්‍රේත ලෝකවල අපායවල දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඒ අනන්ත වූ ලෝකවල සියලුම සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා අපි හිතාගෙන ඒ විදිහට කල්පනා කරලා අපට පුළුවන් තරම් වේලාවක් ඒ හිතවිලි ගත කරන්න අපි පුරුදු වෙන්න ඕන. හැමදාම උදේ කල්පියා ටිකක් නැගිටලා භාවනා කරලා තමයි දවස පටන් ගන්න ඕනේ. එහෙම පටන් ගන්න අවසානයේ දිදා ගන්න යන්නත් ඉස්සෙල්ලා පුළුවන් නම් අසරයක් මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න ගියොත් හොඳට නිින්දක් යනවා, නරක හීන පේන්නේ නැතුව යනවා. ඒ වගේම හොඳ හිතවිල්ලක් මුළු දවසේම පවතිනවා. මේ හිතවිල්ල හරියට අපට දියුණු කරගන්න පුළුවන් වුණොත් මේ හිතවිල්ලම දියුණු වීමෙන් අන්තිමටම නිර්වාණය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක අපි විශේෂ කාරණයක් මෛත්‍රී මෙත් සූත්‍රේ කරණීය මෙත් සූත්‍රේ දිහා බැලුවොත් ඒකෙම කියනවා නිවන් දකින්නත් පුළුවන් කියලා මෛත්‍රී භාවනාව දියුණු කරන. අන්න ඒ නිසා අපි මෛත්‍රිය දියුණු කරන්නත් පුරුදු වෙන්න ඕනේ. මේ බුද්ධ ධර්මයේ හරියට තේරුම් අර බුද්ධ ධර්මයේ ශිෂ්ටාචාරයක් නෙවෙයි මේ සංස්කෘතියක් නෙවෙයි මත්සමාන සංස්කෘතියක් නෙවෙයි ශිෂ්ටාචාරයක් කියලා ඒක අපිට හරියට පිළිවෙලට තේරුම් අරගෙන මේ මෛත්‍රියේ කරුණාව මොදිතාව උපේක්ෂාව දියුණු කරලා සියලු සංසාර දුකින් මිදී අමාමහ නිවන්සුව ලැබේවා, අලුත් අවුරුද්ද වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවෙන් මම මගේ ධර්ම දේශනාව අවසන් කරනවා. මේ කාට හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් මේ ඒ ප්‍රශ්න දැන් අහන්න වෙලාවයි, මම පුළුවන් හැටියට උත්තර දෙන්න.
බොහොම පිං හඳුනන හන්ස මම එනවා නේද?
ඔව් මට එනවා.
ඉතින් මේ මම හැමෝටම මතක් කරන්න කැමති මෙතන තරුව සහ හය මේ දුරකථන වල හරි ස්කයිප් වල හරි යොදාගෙන දුරකථන විවෘත කරගෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න ඉදිරිපත් වෙනකන් මම මගේ පොඩි අදහසක් ඔබ වහන්සේ දක්වන්න මම අවසරද? ඉතින් හම්බුනේ දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙන එකක් මේක වැරද්දක් හැටියට කියනවා නෙමෙයි. දැන් අපේ ගොඩක් වෙලාවට ඇමරිකාවේ හරි කැනඩාවේ පන්සල් වල අපි දැකලා තියෙනවා. ඉතින් අපේ සංස්කෘතික දේවලුත් ගොඩක් වෙලාවට පන්සල තුලින්ම කෙරෙනවා. උදාහරණයක් හැටියට මේ සමහරලාට අපේ සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ වුණා. ඒ වගේ දේවල් ඒ කියන්නේ පන්සල කොමියුනිටි සෙන්ටර් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඒවා අවස්ථාවලු එනවා. ඒක ගැන ඔබ හිතන මොකද කියන්නේ?
නෑ ඒක මේ අපි මේ බුද්ධ ධර්මයේ සංස්කෘතියක් හැටියට හිතන්න ඕන නෑ. නමුත් මේ පිට රටක මේ බ්ලාංකිකයෝ ගිහින් ඉන්නවා නම් එතකොට ඒ අයට එක්කහු වෙන්න තියෙන තැනක් තමයි පන්සල. එතකොට ඒ අයට යාළු මිත්‍රෝ ඇති කරගන්න පුළුවන්, ඒ වගේම පරණ යාළු මිත්‍රෝ හමු වෙන්න පුළුවන්, ඒ වගේම එක්කහු වෙලා හොඳ වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. මේ සමාජ සේවක වැඩ හරි මේ දරුවන්ට බුද්ධ ධර්මයේ ඉගැන්වීම හරි ඒ වගේ වැඩ කරන්න බොහොම ප්‍රයෝජනවත්. නමුත් මම හිතලා තියෙන කාරණයක් තියෙනවා, මේ අද මේ බෞද්ධ පන්සල්වල මේ විශේෂයෙන්ම ලාංකිකයින්ගේ පන්සල්වල හැම වෙලාවෙම ભેද ඇති කරගන්නවා. ඒ පන්සල්වල ભેද ඇති කරගෙන මේ නිතර මේ පන්සලේ හාමුදුරුවන්ගෙත් වැරදි හොයලා ඒවා නිකම්ම වැරදි හොයලා විතරක් නෙමෙයි ඒක මුළු ලෝකෙටම පතුරවන්න පටන් ගන්නවා ඒ වැරදි. දැන් මේ මට ආරංචි මේ එංගලන්තේ ඒ පන්සලක හාමුදුරු නමක් දැන් නඩු දාලා මේ නඩුවකට මේ නඩු තහනවා. ඒ මේ වෙනාගම් වල කට්ටිය ඒගොල්ල මේ තමන්ගේ ආගමික කට්ටිය මේ වැරද්දක් කෙරුවත් ඒක හංගන්නයි උත්සාහ කරන්නේ. අපේ අය එහෙම නෙමෙයි, වැරද්දක් කෙරුවත් ඒක හැමතැනම ලෝකෙටම පතුරවන්න හදනවා. එතකොට ඒකෙන් අර තමන්ටමයි ඒකෙන් හිරිහැරයක් වෙන්නේ කියන එක දකින්න නැහැ. අපේ ආගමටම නින්දාවක් ඇති කරගන්නවා මේක ලෝකෙම තනෝ පතුරු වීම. ඒ පුද්ගලයාට ගිහින් කතා කරලා ඒ පුද්ගලයාගේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද හදන්න අපි උත්සාහ කරනවා නෙමෙයි, මේක පතුරවල ඒ පුද්ගලයාට විතරක් නින්දාව විතරක් නෙමෙයි නින්දාව ඇති කරන්නේ ඒ ආගමේ ඉන්න හැම කෙනෙකුටම නින්දාව ඇති කරනවා. ඒ මුළු ආගමටම නින්දාවක් වෙනවා. එතකොට ඒක නින්දා වුණාම අනිත් මිනිස්සු බලනවා මේ බුද්ධ මහා සෞතු ආගම මේ බොරු කියලා, මේ මෙහෙම නරක විදිහෙන් හැතිරිලා මේ විදිහේ අපට ඕම ආගමකට යන්න ඕනක් නැහැ, මේ ඒ ආගමේ ඉන්න අය වෙන දිහාකට යවෙන්නත් පුළුවන්, ඒ වෙන ආගම් වල කෙනෙක් මේ ආගමට එන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වාගේ ලොකු අපරාධයක් තමයි කරන්නේ. ඒක ලොකු කනගාටුවට මේ කාරණය. ඉතින් ඒවා ගැන අපි බෞද්ධයෝ කල්පනා කරන්න ඕනේ. කල්පනා කරලා මේ හරි පිළිවෙලට බුද්ධ ධර්මයේ ආරක්ෂා කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. කවුරු හරි වැරද්දක් කිව්ව හැම කෙනෙක්ම රහත් වෙලා නැහැ. රහත් වෙච්ච නැති ආයෙ අතරින් වැරදි කරනවා. ඒ වැරදි කෙරුණට ඒ අයට ගිහින් අපි කතා කරලා ඒ වැරද්ද මේ හරි ගස්ස ගන්න උත්සාහ කරනවා නෙමෙයි, මෙතන ලෝකෙට පතුරවලා මේ නිඳා කර ගන්න මුළු ආගමටම සමන්දත් ඒකෙන් නිඳාවත් ඇති වෙන්නේ. ඒක ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ අපි මේ කේන්ති ගියාම කවුරු හරි කෙනෙක් එක්ක තරහ වෙලා කේන්ති ගියාම ඒ මනුස්සයා මරන්න ලෑස්ති වෙනවා නම් ඒක තමන්ඩක් කරගන්න කරදරයක්, අනුන්ඩක් කරගන්න කරන කරදරයක්. ඉතින් ඒවා ගැන අපි හිතුවොත් හොඳයි කියලා මම හිතනවා.
බොහොම පින් හඳුන වහන්ස මේ ඇත්තන දැන් වහන්සේ අපිට කලින් දේශනා කරපු මෛත්‍රී භාවනාව මං හිතන්නේ මේ අන්තිමට කරපු දෙයට හුඟක් සම්බන්ධයි කියලා මට හිතෙනවා. ඉතින් තව මං හිතරි ප්‍රශ්න ඉදිරිපත් වෙනකන් ඔබ වහන්සේ ඉතාමත් මේ වැදගත් දෙයක් අවසානයේදී දේශනා පටන් ගත්ත මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන්. ඉතින් මේ මේ දේශනාව ඒකට කෙලින්ම සම්බන්ධ නොවුනත් මං හිතන්නේ ඔබ වහන්සේට තව ඒකට දේවල් එකතු කරන්න පුළුවන් නම් මම හිතන්නේ පිට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඔබ වහන්සේට පුළුවන්කමක් තියෙනවා නම්
මොකද්ද මෛත්‍රී භාවනාව?
එහෙමයි සෝන.
නැයි මේ මෛත්‍රී භාවනාව කරන හැටි තමයි මම ඔය කීවේ. ඉතින් මෛත්‍රියෙන් කරන මේ සාමාන්‍ය වැඩේ තමයි මිනිස්යාට දියුණු වීමක් ඇති කරනවා. මෛත්‍රිය දියුණු වෙනවා කියන්නේ පුද්ගලයෙක් වශයෙන් දියුණු වෙන්නේ අර පටුහිත පළල් කිරීම. ඒ පටුහිත පළල් කිරීම තමයි අපි විශේෂයෙන්ම මේ බුද්ධ ධර්මයේ උගන්වන්නේ. එතකොට ඒ පටුහිත පළල් කිරීමෙන් තමයි අපි දියුණු වෙන්නේ. අපේ මේ ලෝකේ හොඳ විශේෂ පුද්ගලයෝ කියලා අපි සැලකන ලොකු අය ඒ හැම කෙනෙක්ම පළල් හිතක් තිබුණු කෙනෙක්. ඉතින් මේ ඒ නිසා අපි නිතර මේ පටුහිත පළල් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි මෛත්‍රියෙන් අපිට කරන්න තියෙන විශේෂම කාරණේ. ඉතින් ඒක දරුවන්ට උගන්වන්න ඕනේ. මේ සමහර අය හිතනවා මේ පොඩි දරුවන්ට මේ භාවනා කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් ඇත්ත වශයෙන් පොඩි කාලේම තමයි භාවනාව උගන්වන්න ඕනේ. මෛත්‍රී භාවනාව. දැන් මම මේ පොඩි කාලේ ඉඳලම මෛත්‍රී භාවනාව මට අපේ මේ ඒ කාලේ හිටියා හොඳ ප්‍රසිද්ධ හාමුදුරුවෝ වජිරාරාමේ, කොළඹ වජිරාරාමේ නාරද හාමුදුරු. ඒ නාරද හාමුදුරු මේ අපේ ඉස්කෝලේට අපි මම නూరు ඉස්කෝලේ ඉගෙන ගත්තේ. ඒ නూరు ඉස්කෝලේට අවදි වස්වසලා හිටියේ. ඒ කාලේ තමයි මෛත්‍රී භාවනාව ඉගෙනුවේ අපිට. ඉතින් ඒ ඉගෙන ගත්ත කාලේ, ඒ කියන්නේ මට වයස 7-8 වගේ වයසයි. ඒ කාලේ තමයි මම මෛත්‍රී භාවනාව ඉගෙනගෙන හැමදාම උදේ නැගිටින්නේ මෛත්‍රී භාවනාව කරලා. මං ඇඳෙන් නැගිටලා ඒ නැගිටපු ගමන්ම මෛත්‍රී භාවනාව පටන් ගන්නවා. මෛත්‍රී භාවනාව කරලා තමයි මූණ හොදන්න වුණත් යන්නේ. එහෙම කරලා එහෙම මම හැමදාම ඒ වැඩේ කිරුවා. එහෙම කරලා ඒ වාගේම මම මේ මල් කඩාගෙන ආවදී මට බුද්ධ රූපයක් මංගලව තිබුණා. එතෙන්ද ගිහින් මම බුද්ධ පූජා කරලා ගාථා කියලා පන්තිල් සමාද. ඒ වගේ වැඩ මම ඒ පොඩි කාලෙත් කෙරුවා. ඉතින් ඒක මට ලොකු ප්‍රයෝජනයක් වුණා. මගේ ඉගෙනීමටත් ඒකෙන් ආධාරයක් වුණා. මොකද මගේ හිත පිරිසුදු වුණා. ඒ වගේම හිත ශක්තිමත් වුණා. ඒ විදිහට ඉගෙන ගැනීමටත් ඒකෙන් ලොකු ආධාරයක් ඇති වුණා. ඉතින් මං හිතනවා පොඩි ළමයින්ද භාවනාව ඉගන්න එක ලොකු දෙයක්. ඒක දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ. ළමයි නරක් වෙන්නේ ඒ අයට හරි පිළිවෙලට භාවනාවකුත් නැ මේ නරක ආශ්‍රයට වැටුනොත් ඉතින් ළමයාත් නරක වෙනවා. ඒ වාගේ නිතර අපි බුද්ධ ධර්මයේ ඇහෙන්න ලබනවා නම් මේ ඒ වාගේම දෙමව්පියොත් ඒ අතරෙම බුද්ධ ධර්මයේ අනුව ජීවත් වෙන්න ඕනේ. දෙමව්පියන්ගේ ආදර්ශයෙන් තමයි ළමයි හුඟක් දුරට හැදෙන්නේ. ඉතින් ඒ නිසා දෙමව්පියොත් ඒ වාගේ බුද්ධ ධර්මයේ භාවනා කරන්නත් ඒ වාගේම බුද්ධ පූජා කරන්නත් gederම මේ බුද්ධ පිළිමයක් ඔහේ හරි නැත්නම් බුද්ධ රූපයක්වත් තියාගෙන හැමදාම මුළු පවුලම එක්කව වෙලා මේ වන්දනා කරනවා නම් භාවනා කරනවා නම් ඒක ආදර්ශයක් හැටියට හිටිනා ළමින්ද ඒක ඊළඟට ඒ ළමයි ලොකු වුණාම ඒ ළමයිනුත් ඒව කරන්න පටන් ගන්නවා ඒ ළමයින්ගේ දරුවන්ට. ඒ වාගේ ඒක පද මුළු අවුලටමත් මුළු ජාතියටමත් මුළු රටටත් හැම කෙනෙකුටම මුළු ලෝකෙටම හොඳක් වෙනවා ඒ විදිහ වැඩක් අපි කරනවා. නැත්තම් දැන් එන්නේ ළමයි නරක ආශ්‍රයයක ගිහින් එන්නේ නරක වෙන. ඒ නරක වීම නවත්තන්න හොඳම ක්‍රමය තමයි යොත්. ඉතින් ඒ විදිහේ ලොකු ප්‍රයෝජනයක් ඒ විදිහ වැඩ කරනවා.
සබෝන්සර් අන්තිමට කියපු එක පවුලක් හැටියට දෙමව්පියෝ දරුවෝ සහභාගී කරගෙන බුදුන්වහන්සේව දරුවෝ පොඩි කාලේ ඉඳන්ම කළොත් ඒක හුඟක් මේ මං හිතන්නේ හුඟක්ම ඵලදායි දෙයක්. හැබැයි ඉතින් සමහර වෙලාවට ඔය මුලින් ඉඳන් කළේ නැත්නම් මං හිතන්නේ දරුවෝ තරුණ මේ වියට පැමිණෙනකොට ටිකක් අමාරුයි. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ස්වාධීන අදහස් පහළ වෙනවා ආගම ධර්මය ගැන. මං හිතන්නේ ඒක අමාරුයි මේ බුද්ධඝම වගේ දෙයක් එකපාරට කියලා දෙන්න. එහෙම නැත්නම් බුදුන් වඳින්න කියනවා හරි බුදුන් වඳින එක පුරුදු කරන්න. මම හිතන්නේ බොහොමද කිව්වා වගේ මුලින් නම් කළොත් ඒව හැම එකම ලේසි වෙනවා.
ඒක වැඩක් කරන්න පුළුවන්. අපි බුද්ධ ධර්මයේ මෛත්‍රී භාවනාව ආදී එකම අපේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුව ජීවත් වෙන්න පටන් ගත්තොත් ඒකත් විශේෂ කාරණයක් අපේ. ඒ අනුව හිතලා ඒ අනුව අපි භාවනා මෛත්‍රී වශයෙන් මං භාවනාව ගැන කතා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුව තමයි මගේ භාවනා ක්‍රමයක් තියෙන්නේ. ඒ බුද්ධ ධර්මයේ අනුව ඒ කියන්නේ අපි ඉස්සරහම පටන් ගන්න ඕනේ සම්‍යක් දෘෂ්ටි. සම්‍යක් දෘෂ්ටි ඇති කරගෙන තමයි භාවනාවට බහින්න ඕනේ. ඒ සම්‍යක් දෘෂ්ටි ඇති වුණාම අපට තේරෙනවා මේ සංහාව නැති කිරීම. නමුත් උගත් දෙනෙක් තණ්හාව කියන්නේ මොකද්ද කියන එකත් හරියට දන්නේ නැහැ. ඒ මොකද කර්ම ඒකට අපේ ඉංග්‍රීසි වචනයක් තියෙනවා emotion කියලා. ඒ emotion කියන වචනේ තමයි විශේෂයෙන්ම තණ්හාව කියලා කියන්නේ. ඒ තණ්හාව යපුවාම දැන් අපි තණ්හා තුනක් ගැන කතා කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. නමුත් ඒ තණ්හාව තමයි ඒ ඉමෝෂන් කියනේ වගේ මුල. කියන්නේ ආසාවත් අකමැත්ත. ආසාවත් අකමැත්තත් තමයි ඒ ඉමෝෂන් කියන්නේ ඉංග්‍රීසියෙන් කියන ඒ ධාති මුල. නමුත් ඒ ඉමෝෂන් කීවට අපි සිංහල වචනයක් තියෙනවා. ඒ සිංහල වචනේ තමයි චිත්ත කියන එක. අපි හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ චිත්ත කියලා මේ එකයි තියෙන්නේ, එක දෙයයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ හිත මනස ජීවත් ඒ හිතමයි විඥානයේ ජීවත් ඒ හිතමයි කියලා හිතාගෙන ඉන්නේ. ඒක වැරදි කියලායි මගේ අවබෝධය. ඒ මොකද අද නවීන විද්‍යාවෙන් මේ හිත ගැන දැන් හුඟක් පොත් ලියවිලා තිනවා, ඒ වගේම කතා කරලා තිනවා, නවීන විද්‍යාවේ හොයා ගැනීම කරලා තිනවා. මේ චිත්ත මනෝ විඥාන කියන වචන තුන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරුවා මේ හිත ගැන කතා කරන්න ගිහින්. නමුත් මේ චිත්ත මනෝ විඥාන කියන තුන එකක් හැටියට යඟ හුඟක් දෙන්නේ තේරුම් ගන්න තියෙනවා. අපි ඔය අභිධර්ම ඉගෙන ගන්න අයත් ඒක එකක් හැටියට තමයි තේරුම් ගන්න තියෙන්නේ. නමුත් ඔය අටුවාවල වුණත් තියන්නේ එක එකක් හැටියට. නමුත් අත්ත වශයෙන් චිත්ත මනෝ විඥාන කියන්නේ එකක් නෙවෙයි. හිත කියලා වෙනම දෙයක් නැහැ. ඉස්සෙල්ල තේරුම් ගත්තේ මේ ශරීරේ විතරයි දෙයක් හැදීලා තියෙන්නේ. එතකොට චිත්ත මනෝ විඥාන කියන්නේ දෙයක් නෙවෙයි, ක්‍රියාව. ඒ කියන්නේ ක්‍රියා තුනක් මේ ශරීරයේ කිරෙන ක්‍රියා තුනක් තමයි මේ චිත්ත මනෝ විඥාන කියන්නේ. විඥාන කියන එක මේ ඉන්ද්‍රියන් වල පංච ඉන්ද්‍රියන් වල ක්‍රියාව තමයි විඥානය කියන්නේ. කියන්නේ අස්පෙනි කන් ඇහිම නාහිත දැනීම දිවට දැනීම ශරීරයට දැනීම මේවා තමයි විඥාන. ඇහැට දැනීම ඇහැට පෙනීමට කියනවා චක්කු විඥානය. කනට ඇහීමට කියනවා සෝත විඥානය. එතකොට නාහිත දැනීමට කියනවා ගාන විඥානය. දිවට දැනීමට කියනවා ජීවහා විඥානය. ශරීරයට දැනීමට කියනවා කාය විඥානය. ඉතින් මේ විදිහේ විඥාන කියන වචනේ තේරුම ඉංග්‍රීසි වචනයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ perception කිය. අද හුඟක් දෙනෙක් ඉංග්‍රීසි වචනයක් හැටියට පාවිච්චි කරන්නේ මේ consciousness කියන වචනේ. ඒක වැරදි. විඥාණයට කියන්නේ perception. එතකොට මේ මොකද මං මනෝවිද්‍යාඥ විද්‍යාවක් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මම ඒක ගැන දන්නවා. ඉංග්‍රීසි වචනේ මේ ඇහැ පෙනීමට කියන්නේ perception. කන ඇහීමට කියන්නේ perception. ear perception, eye perception කියන්න බලුවා. ඉතින් ඒ ඇහැට පෙනුනට ඊළඟට කෙරෙන ක්‍රියාවක් තමයි මේ ඇහැ පෙනු එකට තේරුමක් දෙන්නේ. ඒ කියන්නේ පෙනුනේ මොකද්ද කියලා අපි තේරුම් කරනවා. ඒ පෙනීම තේරුම් කිරීම තමයි මනස. මනසෙන් කරන්නේ ඇහැට පේන දේට තේරුමක් දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඉන් මේ බ්‍රාහ්මණේ කවදින් ප්‍රශ්නයක් ඇහුවා. ඒ බ්‍රාහ්මණයා ඒ ප්‍රශ්නේ ඇහුවේ කිවා මේ අපට ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය පහට පේන දේවල්, ඇහෙන දේවල්, නාහිත දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, ශරීරයට දැනෙන දේවල් මුගක් වෙන. ඇහැට පේන එක නෙමෙයි කනට ඇහෙන්නේ. සද්ද කියන එකයි පෙනෙන රූපෙත් වෙනස්. එතකොට නාහිත දැනෙන ගඳ සුවඳ කියන එකත් වෙනවා. මේවා එකහුව වෙන්නේ කොහෙද කියලා අහුව. ඒ එකහුව වෙන තමයි මනස කියලා කියන්නේ. ඔන්න. මනෝ කියන එක බුදුරජාන් වහන්සේ තේරුම් කරගන්න මේ විදිහට. ඒ එකහුව වෙන තැන තමයි මනස. අද නවීන විද්‍යාව යන බැලුවොත් මේ එකහුව වෙන තැන තමයි අපේ මේ මොලේ ක්‍රියාකාරීත්වය. ඒ මොලේ ක්‍රියාකාරී මොලේ කොටසක් තියෙනවා සෙරිබ්‍රම් කියන. සෙරිබ්‍රල් කෝටෙක්ස් කියනවා. එතකොට සෙරිබ්‍රල් කෝටෙක්ස් කියන කෑල්ල තමයි ඔය තේරුම් කිරීම කියන එක තියෙන්නේ. එතකොට ඒක තමයි මනස. ඒ මොලේ ක්‍රියාකාරීත්වය තමයි මනස කියන්නේ. එතකොට මේ මොලේ ක්‍රියාකාරීත්වය අනුව ඊළඟට ඒකට ආසාව අකමැතිකම් ඇති වෙන්න පුළුවන්. ඒ ආසාව අකමැති කියන එක තමයි චිත්ත කියලා කියන්නේ. ඒ ආසාව අකමැත්ත ඇති වෙන්න මොලෙන් පණවිඩ යනවා ග්‍රන්ථි කියලා જાතියකට. ඒ ග්‍රන්ථි වලින් යුෂයක් පිට වෙන හෝමෝන් කියලා. ඒ හෝමෝන් කියන යුෂය ලේ නහරට වැටිලා ලේ නහර දිග හෘද වස්තුවට යනවා. හෘද වස්තුවෙන් මුළු ශරීරයටම පොම්ප කරනවා. ඒ මුළු ශරීරයටම පොම්ප කරපුවාම මේ ශරීරයේ තියෙන අවයව මේ සියල්ලම මේ වෙන වෙන තාලවල වලට ක්‍රියා කරන්න පටන් ගන්නවා. ශරීරේ මාංශ පේශි තද වෙනවා. හෘද වස්තු ගැහෙන්න පටන් ගන්නවා. උෂ්මත් වැඩිපුර ගන්න පටන් ගන්නවා. ඒ වගේම මේ අස්කම් අස ලොකු වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. මේ එවිදියේ ක්‍රියාවක් වෙන්නේ අපි කියමු කේන්ති ගියා කියලා. කේන්ති ගියා නම් ඒ විදියේ ක්‍රියාවක් වෙලා ඒ මූණත් මේ රළි රහිතලා කැප වෙනවා. ඒ වගේම මේ ඒ විදියේ දේවල් වීමෙන් ශරීරයට අපහසුයක් දැනෙනවා. ඒ මොකද මේ මාංශ පේශි තද වුණහම ශරීරයට අපහසුයක්. ඒ අපහසු නැති කරන්න තමයි අපි ක්‍රියා පටන් ගන්න. ඒ ක්‍රියාව පටන් ගන්න තමයි කර්මය කියලා කියන්නේ. එතකොට අපි ඒ විදිහට මේ ඒ ඇතිවෙච්ච ඒ ශරීරයේ වෙනස්කම තමයි චිත්තය කියලා කියන්නේ. එතකොට චිත්තය කියන්නේ ශරීරේම වෙනස් වීම. දැන් ඔය අටුවාවල කියවෙනවා මේ චිත්තය තියෙන්නේ ලේ ආශ්‍රයෙන්. මේ හෘද වස්තුවේ අඩපමණක් ලේ තියෙනවා. ඒ ලේ ආශ්‍රයෙන් තමයි හිත තියෙන්නේ කියලා. ඒක ඇත්ත. ඒ චිත්තය කියන එක තියෙන්නේ ඒ විදිහට තමයි. ලේ ආශ්‍රයෙන් තමයි ඒක ඇති වෙන්නේ. කේන්ති කියන ලේ ආශ්‍රයෙන් තියෙන එක. ආසාව කියන එකත් ලේ ආශ්‍රයෙන් තියෙන එක. තරහ කියන එකත් ලේ ආශ්‍රයෙන්. බය කියන එකත් ලේ ආශ්‍රයෙන්. එලියාස්ෙන් ඇති වෙන දේව ශෝකය ඒ විදිහේ ඒව තමයි චිත්ත කියන්නේ. එතකොට ඒ චිත්තය ලේ පිරිසුදු වෙනකොට චිත්තේ බොහොම සාන්ත තත්වයකට තියෙනවා. ලේ අපිරිසුදු වෙනකොට චිත්ත ඇවිස්සීලා ඒ අනුව ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපි චිත්තය මනෝ විඥාන කියන තුන තේරුම් ගත්තොත් ඒ අනුව අපට බුද්ධ ධර්මය හුඟක් දුරට තේරුම් ආවෙනවා. ඉතින් මේ චිත්තය කියන අපිරිසුදුකම නැති කරන්න තමයි අපි බුද්ධ ධර්මයේ අරහන්. බුද්ධ ධර්මයේ තියෙන සීල සමාධි ප්‍රඥා කියලා ඒ සීලය කියන එක මේ ක්‍රියාව මේ පාලනය කිරීමයි. ඒ කියන්නේ කේන්ති කියත් අපි නරක වචන පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවනම් ගහගන්න මරන්න යන්නේ නැතුව ඉන්නවනම් ඒක තමයි සීලී කියන්නේ. ඒ වගේම ඒ හිතේ ඇති වෙන කේන්තිය නැති කරන්න අපි උත්සාහ කරනවා නම් ඒකට තමයි සමාධිය කියන්නේ. ඒ සමාධියෙන් තමයි අපි කේන්තිය නෙවුවා ආසාවල් තරහවල් බයවල් සූකවල් නැතර ඒ සමත භාවනාව කියන්නේ. ඒ සමත භාවනාවෙන් තමයි සමාධිය ලබන්නේ. ඒ එකම මේ චිත්ත කියන්නේ මනස තමයි කල්පනා කිරීම. ඒ කල්පනා කිරීම වෙනස් කිරීම තමයි. එතන මේ ඒ කල්පනා කරන කල් තමයි මනස ඒ මනස වෙනස් කිරීම පිරිසිදු කිරීම තමයි විපස්සනා භාවනාවෙන් කරන්නේ. එතකොට ඒක තමයි ප්‍රඥාව ලබන්නේ. ඒ සීල සමාධි ප්‍රඥා කියේ ඒ සීලයත් සමත භාවනාව විදර්ශනා භාවනාවක් කියන මේ භාවනා තුන මොළින් තමයි ඒ සමාධිය ප්‍රඥාව ලබන්නේ. ඉතින් මේ විදිහට අපි හරියට තේරුම් ගත්තොත් අපට ගාක් ප්‍රයෝජන වෙනවා මේ බුද්ධ ධර්මයේ පිළිපදින්න. එතකොට ඔය ඒ සීල සමාධි ප්‍රඥා කියන ඒ ඔක්කොටම මුල තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවෙන් තමයි අපි මේක පටන් ගන්නෙ. ඒ ශ්‍රද්ධාවෙන් තමයි ඒ බුදු ගුණ අපි වටිනා දෙයක් හැටියට තේරුම් ගන්න. ඒ බුදු ගුණවල වටිනාකම තේරුම් ගත්තාම තමයි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව ජීවත් වෙන්න පටන් ගන්න. ඒ ධර්මයේ අනුව ජීවත් වෙන්න පටන් ගන්න පුද්ගලයින්ද තමයි සංඝයා කියලා කියන්නේ. මේ විදිහට අපි බුද්ධ ධර්මයේ සම්පූර්ණම අවබෝධ වෙනවා මේ විදිහට අපි තේරුම් ගත්තා. ඉතින් විශේෂයෙන්ම මම ඔය කියපු කාරණේ තමයි චිත්ත මනෝ විඥාන කියන එක අපි හරියට තේරුම් ගත්තොත් ඒ අනුව අපට බුද්ධ ධර්මයේ අදහන ඇති තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ චිත්තය කියන එක දැන් අපි භාවනාව ගැන කතා කරනකොට ඔය මුගද්දිනෙක් මේ සතිපට්ඨාන ගැන කතා කරන්නේ. නමුත් සතිපට්ඨානේ නෙමෙයි පටන් ගන්න තැන. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හත්වෙනි පියවර තමයි සතිපට්ඨාන. මේ අටවෙනි පියවර තමයි අවසන්. ඒක තමයි සමාධිය. සම්පෙන්න. නමුත් ඒ හත්වෙනි පියවර සතිපට්ඨානේ නම් ඊට ඉස්සෙල්ලා තියෙන්න ඕනේ හයවෙනි පියවර. ඒ හයවෙනි පිළිවෙල තමයි නියම භාවනාව කියන්නේ. ඒ තමයි සම්මා වායාම කියන්නේ. ඒ සම්මා වායාම කියන එක මේ තමයි නියම භාවනාව. ඒ වායාමන හතරකට බෙදෙනවා. හතර සම්මා ප්‍රධාන කියලා හතරකට බෙදෙනවා. සංවර පහන භාවනා අනුරක්කන් කියන ඒ සංවර කියලා කියන්නේ චිත්තට අකුසල් එන්න නොදී වෙනත් වීම කියන එක සංවර කියන්නේ. නමුත් ඒකේ තේරුම මේ සිතට අකුසල් එන්නේ කොහෙන්ද කියන එක තේරුම් ගන්න ඕනේ. එන්නේ ඇස්වලිනොයි, කුලිනොයි, නාහේනොයි, දිවෙනොයි, ශරීරේ. මේ ඉන්ද්‍රයන් මාර්ගයෙන් තමයි හිත කිලිටුවෙන්නේ. අන්නේකයි. සුද්‍රජන් මහන්සිය කීවේ අපස්තර විදම් බික්කවේ චිත්තං ආගන්තුක උපක්ලේශේ පක්ලේ. මේ හිත කියන එක ප්‍රභාස්වරයි, කියන්නේ පිරිසුදු. හිත කියන එක සාමාන්‍යයෙන් පිරිසුද්දෑ. නමුත් පිටින් තමයි මේ අපිරිසුදු වෙන්නේ. ඒ පිටින් කියන්නේ ඇහෙන්, කනෙන්, නාහෙන්, දිවෙන්, ශරීරයෙන් තමයි මේවා අපිරිසුදු වෙන්නේ. එතකොට මේකේ තේරුම අපි ඉස්සර මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන විද්‍යාඥයා, මනෝවිද්‍යාඥයා, එයා මේක හරියට තේරුම් ගත්තේ නැහැ. මේ හිතට මේ ඔය ආසාව, තරහව ආදී එන්නේ කොහොමද කියලා. ඒක එයා හිතුවේ මේ ශරීරයෙන් හටගන්න දෙයක්. නමුත් මේ දැන් මේ ළඟදී ඉතිහාසය යන බලනකොට ළඟදී තමයි මනෝවිද්‍යාඥයින් තේරෙන්නේ මේ හිතේ අනුව තමයි හිත අපිරිසිදු වෙන්නේ. ඒ කියන්නේ අපි ඇහෙන් යමක් දැකපුවාම ඒ දකින්න දේ ලක්ෂණයි කියලා හිතුවොත් ආසාවක් ඇති වෙනවා. ඒ වගේම ඒ දේ කැතයි කියලා හිතුවොත් අකමැත්තක් ඇති වෙනවා. එතකොට අර හිතවිල්ල අනුව තමයි ආසාව හරි තරහ හරි ඇති වෙන්නේ. ඇති ඒ ඒක තේරුම් ගත්ත මනෝවිද්‍යාඥයින් දැන් කියනවා කොග්නිටිව් සයිකොලොජිස්ට් කියලා. ඒ කොග්නිෂන් කියන එක තමයි අද මනෝවිද්‍යාවේ පාවිච්චි කරන්නේ. මනෝකී අපි දැන් මනෝකීවේ අර තේරුම දෙන එකනේ. දකින්න දේ තේරුමක් දෙනවා නම් ඒ තේරුම දෙන්නේ මනසේ. එතකොට ඒ මනස කියාපෙක තමයි මෙතන මනෝකීවේ. ඒකට තමයි කොග්නිෂන් කියන්නේ. ඒ කොග්නිෂන් නැත්නම් කොග්නිටිව් ඉල පාවිච්චි කරන කොග්නිටිව් කියන්නේ ඒක සිහිටිව් එක. ඒ මනසෙන් තීරණය කරන තීරණය අනුව තමයි අපට ආසාව හරි අකමැත්ත හරි එන්නේ. එනිසා අපට ආසාව අකමැත්ත නැති කරන්න පුළුවන් ඒ තීරණය වෙනස් කිරීම. අන්න ඒක තමයි ඒක තේරුම් ගන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ මුල්ම ගාථාවේ කියන්නේ. මනෝ පුබ්බංගම ධම්මා. මොකද මනෝ පුබ්බංගම මනස තමයි මුල් වෙන්නේ. ඒ මනස මුල් වීමෙන් තමයි අපේ ආසාවල් අකමැතිකම් ඇති වෙන්නේ. ඒක ඒ ධාතයන් කියනවා. මනසාචේ අදිත්තේන වාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමංගි. ඒ මනස නරක විදිහේ කල්පනාවකින් පටන් ගත්තම ඒ අනුව ආසාවක් හරි තරහක් හරි ඇති වෙලා ඒ අනුව ක්‍රියා කරලා තමයි ඒ ක්‍රියාවෙන් තමයි දුක් ඇති වෙන්නේ. එතකොට ඒක විශේෂ කාරණයක්. එනිසා තමයි ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ දවස්වල කීවේ මේ අපේ ආසාවල් තරහවල් නැති කරන්න බෑ කියලා. නමුත් දැන් මේ මනෝවිද්‍යාඥයෝ පෙන්වුවා ආසාව අකමැත්ත නැති කරන්න පුළුවන් කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඒ නිසා අපට මේ බුදු ධර්මය ගැන කිසිම සැකයක් ඇති කරගන්න හේතුවක් නැහැ. මේ බුද්ධ ධර්මයෙන් තමයි අපට ජීවිතේ වාසනාවන්ත කරගන්න පිළිවෙල කියලා තියෙන්නේ. දැන් ඕක තමයි මේ අපි තේරුම් ගත යුතු කාරණයක්. දැන් මේ හිත වෙනස් කිරීමෙන් මනස අපේ මනස වෙනස් කිරීමෙන් හිත වෙනස් කරන්න පුළුවන්. ඒක විශේෂ කාරණයක්. එතකොට අපි මේ සංවර පහාන භාවන අනුරක්ෂණ කියන ඒ වගේ තේරුම ඒ සංවර කියන්නේ මේ ඉන්ද්‍රිය දමනය කිරීම. ඒකටයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය. ඒකනේ අපි ලක්ෂණ දෙයක් දැක්කොත් අපි ලක්ෂණ කියලා හිතන්නේ. ඒ දේ ගැන හිතීමෙන් තමයි ඒක ලක්ෂණ වෙන්නේ. ඒ වාගේම කැතයි කියලා හිතුවනම් එතන නරක පිළිවෙලට හිතුවා එක. ඉතින් ඒ වාගේ අපේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ අර හිතවිල්ල වෙනස් කිරීම. ඒක ගැන හිතන්නේ. ඒක වෙනස් වුණාම තමයි ඊළඟට අපේ ආසාවල් අකමැතිකම් නැතුව. මේ විදිහට අපේ හිත පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ හිත පාලනය කිරීමෙන් තමයි අපි
ප්‍රශ්නයක් අහන්න පුළුවන් අන්තිම වෙලාවුණත් කමක් නෑ නේද?
පුළුවන් පුළුවන්.
බන්ති බොහොම පිං මං ටිකක් පරක්කු එක්සත් ජනපදේ ඉඳලා කතා කරන්නේ. මේ
එක්සත් ජනපදේ ඉඳලා ඇමරිකා
ඔව් බන්ති දැන් ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවානේ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය සහ මනස. එතකොට ඔබ වහන්සේ මනෝ කිව්වේ මනසටනේ මනෝ විඥාන. එතකොට එතෙන් දැන් මට තේරෙන බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තේරෙන බාහිර ආයතන කියලා. ඒතර ධම්ම කොහොමද බාහිර එකක් වෙන්නේ? ඒක මොකද්ද ධම්ම කියලා එතන කියන්නේ? බොහෝ මෙපින්
මේ මනසට ගොඳුරු වෙන දේ තමයි ධම්ම.
ඔව් ඒක තේරෙනවා.
ගොඳුරු වෙන රූප, චක්කු රූප, සෝත සද්ද, ඒ වාගේ මනෝ ධම්ම. ඒ කියන්නේ මනසෙන් කරන්නේ
කල්පනා කිරීම. අයිඩියාස්ද?
අයිඩියා අන්නාරි. අයිඩියා තමයි ධම්ම. අදහස, concept. ඉංග්‍රීසි concept.
thoughts නෙමෙයි. ද සිටිවිලි පර්සෙප්ෂන් වගේ දේවල් එතකොට ධම්ම වෙනවද? ඒක බාහිර ආයතනද නැත්නම් මම ඒක ඇති කරගන්න දෙයක්ද?
නෑ නෑ පර්සෙප්ෂන් කියන්නේ මේ මොකද විඥානේ. විඥානේ තමයි පර්සෙප්ෂන්.
එතකොට කොන්ෂස්නස් කියන්නේ
මං කියන්නේ ඒකයි කොන්ෂස්නස් කියලා තමයි පාවිච්චි කරන්නේ අද හුඟද්දනේ. ඒක වැරදි කියලා මං කියන්නේ. මේ විඥානයේ කොන්ෂස්නස් කියන එක වැරදි. විඥානය කියන්නේ පර්සෙප්ෂන්. කියනනේ. අද ඔය ඕවා මේ ඉංග්‍රීසි කාර්යෝනේ දැන් මේ ඔය ඉංග්‍රීසි භාෂාවට රයිස් ඩේවිඩ්, අයිබී හෝන, එෆ්එල් වුඩ්වඩ් ඔය වගේ කට්ටියනේ ඔය ඕවා දැන් මේ මුලින් ඒවා එහෙමම අන්ධභක්තියෙන් පහුවෙච්ච කාලවල ඒ වචනම පාවිච්චි
කරනවා. හරි.
ඒගොල්ලෝ වැඩි කල්පනා කරන්නේ නැතුව තමයි පාවිච්චි කරන්නේ. හරියට මනෝවිද්‍යාව ඉගෙන ගත්තු කෙනෙකුත් හිතියේ නෑනේ මේ පරිවර්තනය කරන්නේ. මේ සිංහල අයවත් ඒකෙන් තමයි මේ වුනේ. අද බුද්ධ ධර්මයේ හරියට තේරුම් ගන්න නම් මනෝවිද්‍යාව ඉගෙන ගන්න ඕන, බටහිර දර්ශනය ඉගෙන ගන්න ඕන, ඒවා ගැන
බන්තේ සමාවෙන්ද අවසාන මොහොතේ හනි නිසා. එතකොට විඥාන කියන එක අපි පර්සෙප්ෂන් කියනවා, මනෝ කියන්නේ කොග්නිෂන් කියලා. චිත්ත කියන එකට ඉංග්‍රීසියෙන් ඔබ වහන්සේ මොන පරිවර්තනද දෙන්නේ?
චිත්ත කියන එක තමයි ඉමෝෂන් කියලා මං කියන්නේ.
ඉමෝෂන්
කියවත් ඇත්තරම හරිනේ. මොකද චිත්තේ තියෙනවා මේ ඉමෝෂන් නැති වෙලා. ඒ නිසා මේකට ඉංග්‍රීසි වචනය පාවිච්චි කරනවා නම් mood කියන එක හොඳ වචනයක්. ඒ වගේම temperament. ඒව තමයි ඉංග්‍රීසියට හොඳ වචනේ චිත්ත කියන එක.
සිංහල
භාෂාවේ හැම එකටම හිතන්නේ කියන්නේ. ඒකෙන් තමයි පටලැවිල්ල තියෙන්නේ.
සමාවෙන්ද එතකොට දැන් මං ආයතර මුල්ලකට ගියොත් බාහිර ආයතන හැටියට මා හිතන හැම දෙයක්ම එතකොට මේ අයිඩියාස් තමයි ඒ ගොඩට තමයි යන්නේ එහෙමද
මම බාහිර ආයතන කියන්නේ
නෑ හය විදිහට මනෝ අධ්‍යාත්මිකනේ
ඔව්
මනෝ අධ්‍යාත්මික ආයතන ධම්ම බාහිර ආයතන හය විදිහට මම මේක
බාහිර ආයතන තමයි ගන්නේ
එතන ධම්ම කිවි අයිඩියස්
මාත ඒ එතන බාහිර ජීවට එතන අදහස ඒක තේරුම් ගන්න අපි බාහිර කියන හැම දෙයක්ම අදහසක් කියන බව තේරුම් ගන්න
ඕන
මම අරිනකොට මට පේනවා නම් මේසයක් හරි පුතුවක් හරි අපි සාමාන්‍ය හිතන්නේ මේ බාහිර දෙයක් කියලා මේසි පුතුව තියෙන්නේ නේද?
ඔව්.
නමුත් අපේ ඇස් වැඩ කරන්නේ කැමරාව ආදී. ඒක දන්නවා.
ඔව් මක්ස්
කැමරාවක්. ඒ කැමරාවකට මේ පින්තූරයක් ගත්තාම පින්තූරේ තියෙන්නේ කොහෙද? කැමරාව ඇතුලේ ඒ වාගේ මට ඇහැට යමක් පේනවා නම් රූප කියන්නේ රූපයක් පමණයි. රූප කියන්නේ පුටුවකටවත් මේසෙකටවත් නෙවෙයි. රූප ජීවේ ඇහැට පෙනිච්ච රූපෙද. ඒ කියන්නේ කැමරාවට ගත්ත පින්තූර. එතකොට බාහිර දෙයක් කියලා කීවට මොකද ඒක නියම බාහිර දෙයක් නෙවෙයි ආධ්‍යාත්මික තේරෙනවද කියලා
තේරෙනවා හොඳටම තේරෙනවා
අනේ ඔය මහත්මයාගේ නම මොකද්ද
නමක් නැහැ
නමක් නැහැ
තිලෝපා
හා
තිලෝපා කිව්වම හරි.
වහා ඒක පුදුම නමක්. තිලෝපා කියන්නේ. දැන් කොහෙද ඉන්නේ? ඇමරිකාවේ කොහෙද ඉන්නේ?
මම දැන් ඉන්නේ නෝත් කැරලයිනා වල.
නෝත් කැරලයිනා. එහෙත් දැන් පන්සලක් තියෙනවා නේද? ඉතින්
දැන් තියෙනවලු දෙක තුන.
කොහොමද?
නෑ. ඒ ඉතින් බන්තේ
ඔව්
එතකොට දැන් ධම්ම ඒකට ඒක නිසා ඇති වෙන මනෝවිඤ්ඤාණ තියෙනවානේ එතකොට ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද මනෝ ධම්ම මනෝවිඤ්ඤාණ
ඔව්
මොකක්ද ඒකේ සම්බන්ධය එතකොට මනෝ කියනකොට මොළයෙන් කියලා
කියන්නේ මනෝවිඤ්ඤාණය කියන්නේ ධම්ම කියන එකට තමයි වෙන මනෝ විඤ්ඤාණයක් නැහැ. ඒ මනස දැන් මනෝ විඤ්ඤාණයෙන් තමයි චක්කු විඤ්ඤාණයෙන් හම් වෙන එකයි කණින් හම් වෙන එකයි නායෙන් හම් වෙන එකයි දිවෙන් හම් වෙන එකයි ශරීරෙන් හම් වෙන එකයි ඔක්කොම එකට දාලා ඇතිකරගත්තු දේ තමයි මනෝ විඤ්ඤාණයට අහුවෙන්නේ. ඒක තමයි ධම්ම.
එතකොට ඔව් ඒ අනිත් ඔක්කොම ඉන්ද්‍රිය පහෙන් ප්‍රොසෙස් කරන එක අන්තිමේදී ධම්ම වෙලා යනවා.
ඔව් ඔක්කොම එකහ වෙලා තමයි ධම්ම වෙන්නේ.
සොහොම් පින් හාමුදුරන්ට බොහොම් පින්.
වෙන කවුරුවත් ඉන්නවද ප්‍රශ්න අහන්න?
ඔව් ඕන කෙනෙකුට ඉතින් තරුවයි හයයි පාවිච්චි කරලා පුළුවන් මේ දුරකථන හරි ස්කයිප් ව්‍යුත්පත්ති කරන අපේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක් අහන්න.
දැන් මේ කාලේ අවසාන වේදනාව දින්නේ නැද්ද?
එහෙමයි හඳුරන වාසේ. නාඩි 6ක් වගේ තියෙනවා. මං හඳුරන වාසේ තවදුරටත් ප්‍රශ්න නැහැ වගේ පේන්නේ. මං
හිතන්නේ
වහන්සේට කැමති
අවසන් කරමු.
අපි වහන්සේට කැමති විදිහකට ඒක කරන්න
කියලා. එමනම් අද මේ සියලු දෙනාටම මේ හැම අතින්ම දියුණු වේවා, වාසනාව වේවා, අලුත් අවුරුද්දේ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතරම මම පොඩි ගාථාවක් කියලා සුභ ප්‍රාර්ථනාවක් කරනවා.
වහන්සේක කරන්න කලින් ඉතින් අපි වහන්සේට මේ පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ අද පළවෙනිදා ඉතාමත්ම කාර්ය බහුල මේ වෙලාවක ඔබ වහන්සේ වැඩම කොට පන්සලේ අපි වෙනුවෙන් මේ ධර්ම දේශනේ කළා, ප්‍රශ්න වලට උත්තර දීලා අපිට කරපු ආශිර්වාදයේ පිළිබඳ ඉතින් ඔබ වහන්සේට අපි දිගාසිරිපත් වුණා. තෙරුවන් සරණයි.
සබ්බීතියෝ විභජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ අව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ ජීවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ ජීවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුති අභිවාදන සීලිස්ස නිච්ඡං අත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං වලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු
අදුසස්ස